අනුරාධ ජයරත්න මැතිතුමාගේ.
ගරු කතානායකතුමනි, 2023 දෙසැම්බර් 17 වෙනිදා දිවයින ඉරිදා සංග්‍රහය පල කරන ලද ලිපියක් ගරු කතානායකතුමාගේ අවධානයට යොමු කරනවා. මේක අකිත පෙරේරා කතෘ විසින් ඉදිරිපත් කරලා තියෙන මේ පුවත්පත් වාර්තාවට අනුව ගරු කතානායකතුමනි, අඹුලුවාව භාරකාර අරමුදල මේ අරමුදල විගණනාධිපතිවරයාට වග කියන විගණනාධිපතිවරයා යටතේ පවතින අරමුදලක්. ඒ වගේම මේකේ විගණන වාර්තා වාර්ෂිකව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ අරමුදලේ පනතින්ම අධ්‍යක්ෂක මණ්ඩලයට පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා, ඒ වගේම බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ භාරකාර මණ්ඩලයේ සමාජිකයන් හැටියට කටයුතු කරනවා. හැබැයි ගරු කතානායකතුමනි, මේ දෙසැම්බර් 17 වෙනිදා දිවයිනේ පළ කරලා තියෙන පුවත්පතට අනුව ලැබිච්ච නැති ආදායමක් මූල්‍ය වංචාවක් හැටියට පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම මම වර්තමානයේ මේ භාරකාර අරමුදලේ සභාපතිවරයා හැටියට කටයුතු කරන නිසා මේ අරමුදල පිළිබඳ මොනවාම හරි වංචාවක් හරි යම්කිසි දේක විමර්ශනයක් හරි ඕනම එකක් කරනවා නම් ඒකට සම්පූර්ණ පෞද්ගලිකවම ඒකට අවශ්‍ය කරුණු කාරණා ඉදිරිපත් කරන්න මම සූදානම්. හැබැයි ලැබිච්ච නැති ආදායමක් මූල්‍ය වංචාවක් හැටියට පෙන්වන්න එදා ඉරිදා පත්‍රයේ ඒ අකිත බණ්ඩාර කතෘවරයා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේක මට විතරක් නෙවෙයි සභාපතිවරයා හැටියට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒ වගේම වර්තමානයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන තක්සේරුකරු JMS බණ්ඩාර මැතිතුමා මේකේ ලේකම්වරයා හැටියට කටයුතු කරනවා. ඒ වගේම හිටපු ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරී භාණ්ඩාගාරික චන්ද්‍රරත්න මහතා භාණ්ඩාගාරික හැටියට කටයුතු කරනවා. එනිසා මේ සමස්ත භාරකාර මණ්ඩලයටම වෙච්ච අපහාසයක්. එනිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේක වරප්‍රසාද කමිටුවට යොමු කරලා මේ පිළිබඳව කටයුතු කරන්න කියලා.
මුසාමිල් මන්ත්‍රීතුමා, ඒක පක්ෂ නායක රැසීමට යොමු කළා, අපි ඉල්ලීම කරන්න.
ගරු කතානායකතුමනි, ගරු අවසේවනානායකකාර මැතිතුමා අහපු ප්‍රශ්නයට අපි පසුගිය අවසාන දිනේදී තිබිච්ච පක්ෂ නායක රැස්වීමේදී අපි එකඟතාවයකට ආවා. කිරියල්ල මැතිතුමා දන්නවා බ්‍රහස්පතින්දා දිනේම වෙන් කළා තිනවා විපක්ෂයෙන් ඉදිරිපත් කරන සභා මේ කල්තැබීමේ විවාදය. ඒක බොහෝ දෙනට ආර්ථික කරුණු සම්බන්ධයෙන් තමයි යොමු වෙන්නේ බ්‍රහස්පතින්දා. නෑ නෑ, ඒක අපිට ඔබතුමන්ලා ඉදිරිපත් කරපු එක අපි දැන් එකඟතාවයේ තිනවා. අනිද්දා විවාදයක් තිනවා දවස පුරා. ඊට පරිබාහිරව වාසුදේව නානකර මැතිතුමා කියන්නේ මේ වார்த்தාව සභාගත කළා ඒක මතෙන්. Yeah, in a future date we can fix it.
හරි, චාමර සම්පත්ය මැතිතුමා, ඔබතුමාගේ මොකද උත්තරේ?
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 3 27 2 යටතේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයේ කර්මාන්ත අමාත්‍යංශයට සම්බන්ධව ඒකේ පළවෙනි එක රට තුළ ඉන්ධන හිඟය පැවති කාලය තුළදී කර්මාන්තව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන විදුලිය ලබා ගැනීමට අවශ්‍ය ඍජු මැදිහත්වීම ලබා දී ඇත. 2 ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපුරා ගැනීමට අඛණ්ඩව පහසුකම් සැලසීම. 3 ආනයන තාවකාලික තහනම් කර ඇති අමුද්‍රව්‍ය හා අතරමැදි භාණ්ඩ ආනයනය කර නිෂ්පාදනය කර්මාන්ත සඳහා ඍජුව මැදිහත්වීම සහ අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට අවශ්‍ය ඍජු මැදිහත්වීම අමාත්‍යංශය මගින් සිදු කිරීම. 4 අපනයනය සඳහා තාවකාලික ආනයනය කිරීම යෝජනා ක්‍රමයේ යටතේ අපනයන ව්‍යාපාර සඳහා බදු රහිත අමුද්‍රව්‍ය හා අතරමැදි භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම. නිෂ්පාදන කර්මාන්ත තම නිෂ්පාදන කටයුතු සිදු කිරීමද සහ අඛණ්ඩ නිෂ්පාදන පවත්වා ගැනීමට අවශ්‍ය තාක්ෂණ දැනුම සහිත නිපුණතා සහිත සේවයන් දේශීය සපයා ගත නොහැකි විට විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වීසා නිර්දේශ නිකුත් කිරීම. දේශීය ඇඟලුම් නිෂ්පාදනය හා ඇඟලුම් අපනයනකරුවන්ගේ ඇඟලුම් අපනයනය සඳහා නිර්දේශ ලබා දීම. දේශීය ඇඟලුම් නිෂ්පාදනය ඇඟලුම් අපනයනකරුවන්ගේ ඇඟලුම් අපනයන සඳහා සනීපාරක්ෂක තුවා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අපනයනයේදී නිදහස් කිරීම නිර්දේශ ලබා දීම. විවෘත ගිනුම් මගින් ගෙවීමේ පදනම යටතේ කර්මාන්ත ආයතන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිණිස එම කර්මාන්ත ආයතන සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දී. සියයට සියයක මුදලක් අපකරයක් මත භාණ්ඩ ආනයනය සඳහා සේවය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම. කර්මාන්ත ක්ෂේත්‍රයේ අනුව නිපුණ මානව සම්පත් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ඍජු මැදිහත් වීම. ජාත්‍යන්තර වෙළඳපොලේ පහසුකම් සපයා ගැනීම සඳහා අවශ්‍ය ISO සහ GMP තත්ත්වය හා ගුණාත්මක හා පිළිබඳ සහතික ලබා ගැනීම සඳහා කර්මාන්ත ආයතනවල තාක්ෂණ සහ මූල්‍ය පහසුකම් ලබා දීම. සුළු මධ්‍යම පරිමාණ වශයෙන් වෙනුවෙන් අඩු පොලිය යටතේ රුපියල් මිලියන 25ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා දීම. කුඩා සුළු මරු මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ණය ආපසු ගෙවීම සඳහා සහන ලබා දීම. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. තරුණ හා කාන්තා ව්‍යවසායකයන් අපනයන වෙළඳපොළ සඳහා යොමු කිරීම ඉලක්ක කරගෙන තරුණ ව්‍යාපාරිකයන් 1000ක් ඵලදායිතා ක්‍රමවේදයේ ඔස්සේ සංවර්ධනය කිරීම වැඩසටහන් ආරම්භ කළ අතර ඒ නියම ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරයි. ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළේ පහසුකම් සලසා දීම සඳහා ජාත්‍යන්තර ජාතික හා පළාත් වෙළඳ ප්‍රදර්ශන සංවිධානය කිරීම. සුළු මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ විද්‍යා යන ආයතන මගින් අවශ්‍ය තාක්ෂණ පුහුණුව උපදේශ හා පහසුකම් සැලසීම. එච්චරයි කතාව.
බොහොම ස්තුතියි. උසමිල් මන්ත්‍රීතුමා ඉන්නවද? චමින්දිරි මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට දීර්ඝ වේලාවක් අරගෙන වේලාව දීම පිළිබඳව. අතර මම මේ ප්‍රකාශය කරන්න උත්සාහ දැරුවේ ඔබතුමා දන්නවා අයවැය විවාදයේ අවසාන දවසේ 13 වෙනිදා. උතුාලඟට මම ආවා. ඇවිල්ලා මං කාලේ ඉල්ලුවා. හැබැයි ඒ වෙලේ ඒ මොහොතේ මම මේ ප්‍රකාශය කරා නම් මම වෙනත් පක්ෂ ද්‍රෝහී බවට පත් වෙනවා. ඒ නිසා මං කාලේ අරගෙන අද දිනය මේ ප්‍රකාශය කරන්න මම ඉල්ලීම කරේ ගරු කතානායකතුමනි. 9 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය වෙලා දැන් මම අවුරුදු 8ක ආසන්න කාලයක්. මම හිතනවා මගේ දේශපාලනය මට ඡන්ද ලබා දුන්න ජනතාව වෙනුවෙන් උපරිම සිද්ධ කරයි කියන කාරණය. නමුත් ගරු කතානායකතුමනි, මම අවස්ථා ගණනාවකදී පෞද්ගලික මෝඩදුන කාරණා කීපයක් දන්නවා. ඔබතුමත් සමහර කාරණා දන්නවා. ඔබතුමා දන්නවා මම 11 12 වෙනකොට මේ සභාවේ නැහැ. නමුත් උදේ මේනවා, උදේ ප්‍රශ්න අහනවා, කතා කරනවා. මට තව 3 දිනක් ඉන්නවා. දෙන්නේ පෙරපාසල් යනවා. ඒ පෙරපාසල් දරුවෝ ගේන්නත් පාසලට දාන්නත් මම හැබ්බැයි වෙලා තියෙනවා. මම දන්නේ නැහැ, මට ඒක මගේ දරුවෝ නිසා යන්න වෙලා තියෙනවා. මේ නිසා සමාජයේ වෙන බරපතල ප්‍රශ්න වලට මූණ දෙනවා. විශේෂයෙන්ම ජනතා නියෝජිතයෙක් කැරෙන මේ 225 පිළිබඳව ගරු කතානායකතුමනි මහා විශාල විදියේ එපා වීමක් රටේ සමාජය තුළ තිබෙනවා. දැන් මේ පෞගිය දිනක මේ හරියේ මේ 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 දේවන්නාවේ කිඹුලෙක් ගොඩ වෙලා තිබුණා. විශාල ජන සංඛ්‍යාවක් එකතු කරලා රාශි වෙලා හිටියා. මමත් දන්නේ නැතුන් ගෙදර ගිහලා එබිගම් කරා. හැබැයි ජනතා වේදනාවේ කිඹුලා ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ කිව්වේ මොකද්ද මේ 225ම කාපන් කියලා. හැබැයි මමත් අහගෙන හිටියා ගරු කතානායක. හැබැයි මම 2006 රාජ්‍ය සභාවේ නගර සභාවේ පාර්ලිමේන්තුව ඇවිල්ලා මම හිතනවා මම V8 එකක පාර්ලිමේන්තුව ආවේ. මට අද V8 එකක් නැහැ. මම මේ ජන සමාජයෙන් අහන මේ ප්‍රශ්නේදී මගේ දරුවන්ටත් සමහරවිට සාප කරන ගරු කතානායකතුමනි. කියන්නේ 225 දරුවන්ටත් සාප කරන තැනට මේ රටපත් වෙලා තිබෙනවා. ඒක ඔබේ අපේ වැරදි වෙන්න ඇති. ඒ නිසා මේවා ඉවසගෙන දේශපාලනය තුළ තවත් ඉදිරියට යනවද නැද්ද කියන කාරණේ පිළිබඳව බලපතලව පෞද්ගලිකව මට දැනෙච්ච ප්‍රශ්නශාගරු කතානායකතුමනි, 9 වෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉල්ලා සිටිය යුතුයි කියන ලිපිය ඔබතුමාට බාර දුන්නා. ලේකම් තුනම බාර දීලා තිබෙනවා. ඒක ඒතා ගෞරවයෙන් පිළිගන්නේ කියලා මම මුලින්ම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ නීතිය සම්ප්‍රදාය සියල්ල කොතෙක් තිබුණත් ඒ සියල්ල නීතිගරුකව සම්ප්‍රදායක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ අද මම මේ කතා කරන විදිය, මම කතා කරන මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇසරන විදිය පටිගත වෙනවා ගරු කතානායකතුමනි. ඒ තරක් නෙමෙයි, ඒ සියලු දේ කියන්නේ මොනවාද, කතා කරන්නේ මොනවාද කියන එක රෙකෝඩ් වෙනවා ගරු කතානායකතුමනි. හැබැයි ඔබතුමා නීතියනුකූල අවසර දීලා තියෙන මේ මයික් එකට කතා කරොත් විතරයි ඇන්සර්ඩ් එකට ලියන්න කියලා. හැබැයි ගරු කතානායකතුමනි, එක්තරා අවස්ථාවක ලියවිලා තියෙනවා අපි නොකියපු දේවල් ඇන්සර්ඩ් වල ලියවිලා තියෙනවා මම මේ මයික් එකට කතා කරපු නැති දේවල්. එතකොට කතා කරන බරපතල කාරණයක්. මේ ඇන්සර්ඩ් එක කියන්නේ නීතිය ඉදිරියේ ගිනියන්න පුළුවන්. එතකොට කතානායකතුමනි, එවැනි අවස්ථාවලදී ඒවා සමහර තැන්වල වසං කරපු කාරණා බොහොමයක් තියෙනවා. මේවා හරි බරපතල කාරණා. පෞගේ සතියේ අපි මුහුණ දුන්න විශාල බරපතල ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා ඒ හැමුවේ මම හිතුවා මගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පිළිබඳව විශේෂම ජනතාවගේ පැත්තෙන් ජනතාව හිතනවා මමත් අර්ධිකාරයෙක්. ඒ කියන්නේ මමත් මේ දේශීය සභාවේ දීලා බලන ඔබතුමා ඇතුළු. හැබැයි මම අර්ධ සාක්ෂියට එකඟව මම දන්නවා මගේ දේශපාලන ඇසුරිය මොකක්ද කියලා. හැබැයි මම කැමති නැහැ මගේ දරුවන්ට සාප කරනවට මේ රටේ ජනතාව. මේ දේශීය සභාවල ඉතා සුළුතරයක් ඉන්නවා කිසි වැරද්දක් හොරකමක් වංචාවක් නොකරපු උදවිය. හැබැයි එයාලත් මං වගේ ඇති. මං වගේ මානසිකත්වයෙන් ඇති. හැබැයි මං කරන දේ උන්ට කරන්න බැරුව ඇති. හැබැයි ගරු කතානායකතුමනි, මට හිතුණා මම මගේ දරුව ගැන හිතලා මේ රටේ ජනතාව මේ කරන සාපය එක පැත්තකින් මුදව ගන්නත්, අනිත් එක විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව පිළිබඳව තිබෙන විශ්වාසය බිඳිලා කියලා ජනවරම නැහැ. එනයි ජනවරමක් නැති මේ පාර්ලිමේන්තුව තුළ ඒ ජනවරම නිවැරදිව අවශ්‍ය වැඩපිළිවෙල වර්තමාන ආණ්ඩුව තුළින් ගොඩනැගිය යුතු කියන බලපෑමක් එක පැත්තකින් මේ සමග ගැනීම තුළ මම බලාපොරොත්තු වෙනවා කරු කතානායක. අලුත් පාර්ලිමේන්තුවක් තියන්න, මැතිවරණයක් තියන්න, ජනතාව කැමති වෙන, රටේ පුරවැසියා කැමති වෙන ඒ දේශපාලන ජයග්‍රහණයට අවශ්‍ය වැඩපිළිවෙල ලබා දිය යුතුයි කියන කාරණේත් මේ මගේ තීන්දුව තුළ තිබෙන බව ප්‍රකාශ කරන අවසාන වශයෙන් කරු කතානායකතුමනි, කරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමා නායකයෙක් විතරක් නෙමෙයි මට පියෙක් හැටියට පිට වෙලා තිබුණා. මම අද සතුට වෙනවා කරු නායකතුමනි, මේ රටේ දේශපාලන වශයෙන් බොහෝ දෙනා රගපෑම් කරා. මේ රටේ දරුවන්ගේ පියාවන් හැටියට කටයුතු කරන්න බොහොම වික්‍රමාත්මක ක්‍රියා කරා. දරුවෝ වඩාවා, උම්මා දුන්නා. හැබැයි දරුවන්ට සැලකුවේ නැහැ. නමුත් ඔබතුමා අද මගේ දරුවෝ තුන්දෙනාත් එක්ක මගේ දරුවටත් පියා වෙන්න පුළුවන් කියන ඒ වැඩපිළිවෙල මේ සමාජය තුළ පෙන්නලා තියෙනවා. ඔබ අද පීතෘත්වයේ ලබාගත් පියෙක් හැටියට තමන්ගේ දරු සුරතා බලන නායකයෙක්. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබතුමා මේ රටේ අනාගතයේ දරුවෝ සහ අපේ දරුවෝ බලාගනී කියලා. මේ ගෞරවය මම දෙන්නේ, මම දැක්කා ඔබතුමා 5-6-7 වෙනකොට දැන් නැහැ. ඒ හොයලා බලන කරුකසා නායකතුමනි, එතුමා පියෙක් හැටියට දරුවෙක් නලවන දරුවෙක්ගේ දරු සුරතල බලන්න පුළුවන් තැනට අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා මම මේ එක්සත් සමගි ජනබලවේගයේ තුල තිබෙන අඩත්තේටම පීඩන නිසා නෙමෙයි මේ තීන්දුව උදේක්ව ගන්න. එතුමා උදේ ඉඳන් මල් ළඟට ඇවිල්ලා කිව්වා, ගරු නායකතුමනි, ඔබතුමාට, ඔබතුමාගේ පක්ෂයට, ඔබතුමාට කිසිම කැලල්ලක් වෙන්න දේශපාලන අහිතක් හිතන්න වැඩපිළිවෙලක් ගන්න දෙන්නේ නැහැ ගරු නායකතුමනි. මොකද ඔබතුමාත් එක්ක මම ඉන්නෝ. මගේ දේශපාලනය කරන මම කරන්නේ සමගි ජන බලවේගයේ අර දේශපාලන පක්ෂයක් මට නැහැ. මම ඉන්න තැන හිටපු තැන හැමදාම හොඳට හිටියා. ඒක මගේ ප්‍රතිපක්තිය. ඒ නිසා ඒ එතනින් මට අසාධාරණයක් කිසි දෙයක් නොවන බව මේ අවස්ථාවේ මම කියන්නේ. හෙට මං දන්නේ නැහැ. හෙට එළි වෙනකොට ජනමාධ්‍ය තුල ගරු කතානායකනි පුවත්පත් කියනකොට මං හිතන්නේ ඔබතුමාට අපිට අපේ දරුවන්ට මහපාරේ වැහලා යන්න පුළුවන් කිද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. පුවත්පත් නිවේදකයෝ මේ 225ට සාප කරන විදිය කියන විදිය මම දන්නේ නැහැ. හෙට උදේ චමින් දෙකේ මේ කතාව පිළිබඳව මොනා කියයිද කියලා මොනා කිව්වත් මට සතුටක් තියෙනවා. මට අවංකව දැනෙනවා හෘද සාක්ෂියට මේ රටේ අනාගත දරුවාගේ වගකීම වාර ගන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. එතුමා මේ රටේ මේ දේශපාලන බලය නිර්මාණය කරන වෙලාවට මට හැකියාවක් වුණොත් මගේ දේශපාලනේ නැවත කරන්න කටයුතු කරන නිසා මම හිතනවා සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමාගේ හැමදාම වැඩපිළිවෙල මේ රටේ ජනතාව දැක්ක අර සින්දුවක් තියෙනවා පිටකවරේ බලලා තීන්දුව ගත්තයි කියන කාරණේ. එහෙම නෙමෙයි මම කියන රයිත් ප්‍රේමදාස මහත්තයාගේ සම්පූර්ණ කතාව බලන්න, අපි ඒ කතාව බලලා තියෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මේ කාරණා වැඩියෙන් කිව්වේ එතුමාට ලොකු වේදනාවක් දුකක් තිබෙන බව මට පේනවා. මට උදේ ඉඳලම මේ ආරංචි ඔබතුමා කියලාද කොයිද මේ මල්ලකට ඇවිල්ලා කිව්වා. නමුත් මම සතුටින් තමයි මගේ මේ තීන්දුව ගන්න ගරු කතානායකතුමනි. 225 යහපත් කරන්න කියන කාරණේ තමයි මම ගරු ලේකම්තුමියගෙම ඉල්ලුවේ. ඔබතුමියලා ලොකු වගකීමක් තියෙනවා නිලධාරීන් නැටියට. මේ 225 හරියට මේ වැඩේ හරියට කරොත් මම හිතනවා මේ රට ගොඩනගා ගන්න පුළුවන්. ඔබේ දරුවා, මගේ දරුවා, මේ සේවකයන්ගේ දරුවෝ විශාල වශයෙන් දුක් විඳිනවා සමාජය තුළ. ගරු කතානායකතුමනි, ඒ ප්‍රශ්නෙට විසඳන්න පුළුවන් ඒ යහපත් ගුණවත් නීතිගරුක 225ක් හදන්න පුළුවන් හයිය ඔබේ නිලධාරීතුමියලත් ඔබටත් ලැබෙන්නේ කියන බලාපොරොත්තුවේ මගේ ඒ ඉලාසීමේ ලිපිය නීතියානුකූලව පිළිඅරගෙන මට මගේ සමගැනීමේ අවස්ථාව ලබා දෙන්න කියන ගරු කතානායකතුමා ඉල්ලා සිටීම මම නේන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට සුබ පතනවා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ පනත් කෙටුම්පත් පිළිගැන්වීම මුදල් ඇමතුමා
ගරු කතානායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා.
සුරක්ෂිතලත් ගනුදෙනු ලියාපදිංචි කිරීමේ අධිකාරිය පිහිටුවීම මගින් චංචල දේපල පිළිබඳ සුරක්ෂිතලත් ගනුදෙනු විධිමත් කිරීම පිණිස වූ ආයතනික රාමුවක් ඇති කිරීමට විධිවිධාන සැලැස්වීම සඳහාද එම අධිකාරියේ බලතල කාර්ය සහ කාර්තව්‍ය සඳහන් කිරීම සඳහාද ස්වකීය නායකරුවන්ගේ චංචල දේපල පිළිබඳ තරඟකාරී සුරකු අයිතිවාසිකම් ඇති ණය හිමියන් අතර ප්‍රමුඛතා නිශ්චය කිරීම සඳහා උදෙසා විධිවිධාන සැලැස්වීම සඳහාද සුරකු ගිවිසුම්වල පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් සඳහන් කිරීම සඳහාද චංචල දේපලවල සුරකු අයිතිවාසිකම් පිළිබඳ රෙජිස්ටරයක් පිහිටුවා පවත්වාගෙන යාමට විධිවිධාන සැලැස්වීම සඳහාද 2009 අංක 49 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පනත ඉවත් කිරීම සඳහාද සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහාද වූ පනත් කෙටුම්පතකි.
දෙවනිවර කියමු කවදාද?
අද දිනේ.
අංක දෙක
ගරු කතානායකතුමනි අංක දෙක කාලාවරෝධ සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
කාලාවරෝධ සංශෝධන 68 වන අධිකාරිය වූ කාලාවරෝධ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත
දෙවැනිවරි කවද කවදාද?
ගරු කතානායකතුමනි අංක 3 බාර ලදුපත් සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
බාර ලදුපත් සංශෝධන 86 වන අධිකාරිය වූ බාර ලදුපත් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවනිවර කීම කවදාද?
දිනේ. ගරු කතානායකතුමනි අංක 4 උගස් සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
උගස් සංශෝධන 89 වන අධිකාරිය වූ උගස් සංශෝධන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවනිවර කීම කවදාද?
දිනේදී. ගරු කතානායකතුමනි අංක 5 කල්බදු මුල්ලේකරණ සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
කල්බදු මුල්ලේකරණ සංශෝධන 2006 අංක 56 දරන කල්බදු මුල්ලේකරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවනිවර කියම කවදාද?
දිනේදී. ගරු කතානායකතුමනි අංක 6 දේශීය බාර ලදුපත් සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
දේශීය බාර ලදුපත් සංශෝධන 1990 අංක 14 දරන දේශීය බාර ලදුපත් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත
දෙවනිවර කියම කවදාද?
දිනේදී. ගරු කතානායකතුමනි අංක 7 සමාගම් සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
සමාගම් සංශෝධන 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවනිවර කියම කවදාද?
දිනේදී. ගරු කතානායකතුමනි අංක 8 ලේඛන ලියාපදිංචි සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන 117 වන අධිකාරිය වූ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවනිවර කීම කවදාද?
දිනේදී. ගරු කතානායකතුමනි අංක 9 ශුද්ධ මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම සඳහාද මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහාද 2016 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීම සඳහා සහ ඒහා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්
දෙවනිවර කියම කවදාද?
දිනේදී. ගරු කතානායකතුමනි අංක 10 සාප්පුහා කාර්යාලයේ සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
සාප්පුහා කාර්යාලයේ සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන 129 වන අධිකාරිය වූ සාප්පුහා කාර්යාලයේ සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවනිවර කියම කවදාද?
දිනේදී.
ප්‍රධාන කටයුතු ආරම්භ
කරමු. කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දිනට නියමිත කටයුතු යටතේ අංක 3 සහ 4 යන අයිතමෙන් අද දින ඉදිරිපත් නොකරන බව මෙම ගරු සභාවට දැන්වා සිටිමි.
අධිකරණ ඇමතුමා
ගරු කතානායකතුමනි අද දින ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතත් ඒ වගේම ජාතික ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පතත් මම දෙවනි වර කියවීම සඳහා මේ සමග ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ගමන්ම අද 2024 වසරේ ආරම්භක දිනය මේ සාමය සමගිය සම්බන්ධව ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පතකින් තමයි අපි ආරම්භ කරන්නේ. ඒ වගේම මේ වසර සියලු ශ්‍රී ලාංකික ජනතාවට සාමය සතුට පිරි සුබ නවසරක් වෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගරු කථානායකතුමනි, මේ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය කියන කාරණේ ඉතාමත්ම වැදගත් කාරණයක්. මේක අද ඊයේ ආරම්භ කරපු කාර්යයක් නෙවෙයි. ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය යුද්ධය පවතින කාලයේ ජනාධිපතිවරයා විදිහට ආරම්භ කරපු කාර්යාලය තමයි මේ ප්‍රතිසන්ධාන කාර්යාලය. ඒක පරිපාලනමය වශයෙන් ආයතනයක් විදිහට පවත්වාගෙන ගියාට ඒකට විවස්ථාපිත බලයක්, විවස්ථාපිත පිළිගැනීමක් මෙච්චර කල් තිබුණේ නැහැ. නමුත් ඒ ආයතනය දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ක්‍රියාත්මක වුණා. මේ ජාතික සමගිය ඇති කිරීම සඳහා විශාල සේවාවක් ඉටු කරලා තියෙනවා. අපිට ජාතික සමගිය කියන එක ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ වන විට අපි හැමෝම විශාල අර්බුදවලට මූණ දීලා ඉන්නේ. රටේම ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න යුගයක්. එතකොට මේ තත්ත්වයට රටපත් උනේ දවසකින් දෙකකින් නෙවෙයි, කාලයක් තිස්සේ අපේ රටේ අපි අනුගමනය කරපු වැරදි පිළිවෙතවල්, ඒ වගේම අපේ රටේ ඇති වුණ ගැටුම්, වර්ගවාදී ගැටුම්, ජාතිවාදී ගැටුම්, ආගමික ගැටුම්, භාෂාමය ගැටුම්, මේ ආකාරයට සමාජයේ කොටස් වලට බෙදිලා ජාතික සමගිය නැති වෙච්ච සෑම අවස්ථාවකම රටේ සෑම අංශයක්ම කඩාවැටුණා. නීතිය ආධිපත්‍ය කඩාවැටුණා, ආර්ථිකය කඩාවැටුණා, සමාජමය තත්ත්වය සහ සංස්කෘතිය පිරිහුණා. ඉතින් මේ තත්ත්වයන් තුළ මේ රටේ ජාතික සමගිය කියන එක මේ අවස්ථාව වෙනකොට අත්‍යවශ්‍යම මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. මේ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය කියන එක ඇත්ත වශයෙන්ම රටේ සමාජයට විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවටත් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ සමගියක් අපිට පේන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ නිරන්තරයෙන්ම බෙදිලා වාද විවාද කරනකොට වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ද්වේෂය වගේ දේවල් තමයි හුඟක් වෙලාවට ඉස්මතු වෙලා පේන්නේ. ඒක නිසා තමයි ජනතාවට මේ පාර්ලිමේන්තුව පිළිබඳවත් යම් ආකාරයේ අප්‍රසාදයක් දැනෙන්නේ. ඉතින් මේක කාලයක් තිස්සේ ජාතික සමගිය ඇති කරන්න අපේ රටේ නොයෙකුත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරා. මේ හැම එකක්ම ක්‍රියාත්මක කරන්න ගත්තේ අපි ඉහළ ඉඳලා පල්ලෙහාට ජනතාව දැනුවත් කරන්න ගිහිල්ලා. හැබැයි අපි අද අත්විඳිනවා ඒ ව්‍යාපෘතින් ඒ තරමටම බලාපොරොත්තු ආකාරයට සාර්ථක වුණේ නැහැ. දැන් අපි මෙහිදී බලන්නේ මේ උඩ ඉඳලා පල්ලෙහාට නෙවෙයි, පල්ලෙහා ඉඳලා උඩට, not from the top to bottom but from the bottom to top, මේ සමගිය ඇති කිරීමේ ක්‍රියාදාමයකට යන්න. එතකොට මේ ජාතික සමගිය ප්‍රතිසන්ධාන කාර්යාලයට විශේෂ වශයෙන්ම පැවරෙනවා ජාතික සමගිය ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්බාධනය කරන්න සහ ගම්බි මට්ටමින්, ජාතික මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් විශාල වැඩ කොටසක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට මේ ආයතනයට පැවරිලා තියෙනවා. එතකොට මේ තුල අපි බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමනි, මූලික වශයෙන් ගමේ සමගිය ආරක්ෂා කරන්න. අද ගම්මාන ගත්තම ගම්මාන බෙදිලා ඉන්නේ. ගම්මාන ආගමික වශයෙන් බෙදිලා, භාෂාමය වශයෙන් බෙදිලා, දේශපාලනමය වශයෙන් බෙදිලා, සංස්කෘතිකමය වශයෙන් බෙදිලා, ඒක නිසා ගමේ සමගිය අපිට ඇති කරගන්න බැරි වෙලා තියෙනවා. අපේ අතීතයේ තිබුණ පුරාණ ගමක්, ඒ ගමටම මිනිස්සු කියන්නේ අපේ ගම කියලා. මොකද ගමේ සියලු දෙනාම බොහොම සමගියෙන් එකට එකතු වෙලා තමයි සාකච්ඡා කරලා තීන්දුව తీරන ගත්තේ. කිසිදු ભેදයකින් තොරව ගමේ කටයුතු ඒගොල්ලෝ ඉටු කරනු ලැබුවා. දැන් අද ගම්මාන වලට තියෙන තවත් ලොකු බරපතල අභියෝගයක් තමයි මේ විෂමද්‍රව්‍යට බොහෝ තරුණයන් ඇබ්බැහි වීම. එතකොට මේ ගම්මාන වලට මේ විෂමද්‍රව්‍ය ගෙනීම, ඒවට තරුණයන් පාසල් දරුවන් හුරු කරන එක, ඇබ්බැහි කරන එක එසේ කරමින් ඉතාමත්ම ක්‍රූර ලෙස මිනිස්සු මුදල් උපයලා ගරු කතා නැතුවනි පොඩ්ඩක් මේකේ මේ පාර්ලිමේන්තුවේ අමාරුයි කන්සන්ට්‍රේට් කරන්න කතාවක්.
ඔබතුමාලා ඉඳගත්ත නම් තමන්ගේ ආසනවල මෙතන මේ ගරු මන්ත්‍රීතුමා තමන්ගේ ආසනෙට ගිහින් ඉඳගත්ත නම් හොඳයි. අරුන්දික මන්ත්‍රීතුමා ඔබතුමා මාමත් වහගෙන ඉඳගන්න අපේ ඔබතුමාගේ ආසනයේ.
අපි රටට දෙන ආදර්ශය තමයි ගරු කතානායකතුමනි දරුවොත් බලන්න. ඉතින් මේක නිසා මේ පාර්ලිමේන්තුවේ අපි විනය පිළිබඳව ආදර්ශය දෙන්නට ඕන හැමෝම. ඉතින් ඒ විනය අද රට ඇතුළත් නැති වෙලා තිබෙනවා. ඒක නිසා මේ නැති වෙච්ච විනය අපිට සම්පූර්ණ නීතියෙන්ම හදන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා අපිට ජනතාව දැනුවත් කිරීම හරහා ජාතික මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ, ආගමික සංස්කෘතික ක්‍රියාදාමයන් හරහා මේ සමගිය, මේ විනය රට තුළ ඇති කර ගැනීමට අපිට හැකියාව ලැබේවි. ඒ වගේම ගරු කතානායකතුමනි, පහුගිය කාලේ අපේ රට අවුරුදු 30කට වඩා වැඩි වර්ගවාදී, ත්‍රස්තවාදී යුද්ධයකට මුහුණ දුන්න රටක්. එතකොට ඒක නිසාම අපිට අපේ එක පැත්තකින් ආර්ථිකේ කඩන් වැටුණා, ජාත්‍යන්තර වශයෙන් අපි නොයෙකුත් ආකාරයට බලපෑම් වලට ලක් වුණා, කොන්කිරිම් වලට ලක් වුණා. මේ සියලු දේවල් අපිට සිද්ධ වුණේ අපේ රටේ අපේ ශ්‍රී ලාංකික ජනතාව අතර මේ සමගිය නැති වෙච්ච නිසා. එතකොට මේ සමගිය නැවත ඇති කිරීම සඳහා අපි ජනතාව දැනුවත් කිරීම මූලික වශයෙන් කළ යුතු කාරණයක් වෙනවා. මේ පනත මගින් ඇති කරනු ලබන කාර්යාලය හරහා අපි ගමට ගිහිල්ලා ඒ ගමේ ජනතාව කිසිදු ભેදයකින් තොරව එකමුතු වෙලා තමාගේ ගම ආරක්ෂා කරගන්න, තමාගේ සංස්කෘතිය රැකගන්න, ගමේ සමගිය ආරක්ෂා කරන්න, ඒ වගේම ගමේ ආර්ථිකය හදාගන්න පවා මේ සමිති මාර්ගයෙන් අපිට හැකියාව ලැබෙනවා. අපේ රටේ තියෙනවා ග්‍රාම සේවක වසම් 14022ක්. මං හිතන්නේ දැන් එයින් 6ක් අඩු වෙලා තියෙනවා. මොරගහකන්ද ජලාශයට යට වෙච්ච ග්‍රාම සේවක වසම් 6. එතකොට 14,016ක් ග්‍රාමසේක වසන් තියෙනවා. එතකොට මේ හැම ගමකම අපි මේ සංහිඳියා සමාජයක් පිහිටවන්න කටයුතු කරලා තියෙනවා. දැන් මේ පනත සම්මත කරන්න අද ඉදිරිපත් කළා වුණත් මේ වන විටත් ඒ කාර්යාලය කටයුතු කරමින් සිටපු නිසා මේ වෙනකොට ගම්මාන 11,000ක විතර ප්‍රමාණයක මේ සමාජ සංවිධාන ස්ථාපිත කරලයි තියෙන්නේ. ඒවා අපි තවදුරටත් ක්‍රමානුකූලව කරලා අනාගතයේදී නිශ්චිත ආකාරයට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඒකම පහුගිය දවස්වල දැක්ක මේ ජාතික සංහිඳියාව ගැන ශ්‍රී ලාංකික දමිළ ජනතාව ලෝකයේ නොයෙකුත් රටවල්වල ජීවත් වෙනවා. පොදුවේ ඩයස්පෝරාව කියලා කියනවා. එතන මේ දමිළ ඩයස්පෝරාවේ නායකවරු ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. ගරු අතිගරු ජනාධිපතිතුමාත් එක්ක, අපේ අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කළා. මේ රටේ ජාතික සමගිය අපි ඇති කරන්න ඕනේ කියන කාරණේ අවධාරණය කරගෙන ගරු කතානායකතුමත් ඇවිල්ලා ඒ කණ්ඩායම ඔබතුමාවත් මුණ ගැහිලා කරුණු ඉදිරිපත් කරා. ඒ සම්බන්ධවත් අපි දැක්ක සමාජයේ නොයෙකුත් ආකාරයේ එක පැත්තකින් හොඳ කියනවා වගේම දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන, ඒවට විරුද්ධව කතා කරන අයත් අපි දැක්කා. මේ සම්බන්ධව කියන්නට ඕන ගරු කතානායකතුමනි, මේ රටේ සිංහල ජනතාව ගැටුම් වලට කැමති නැහැ, ජාතිවාදයට විරුද්ධයි. මේ රටේ දමිළ ජනතාව ජාතිවාදයට විරුද්ධයි. මේ රටේ මුස්ලිම් ජනතාව ජාතිවාදයට විරුද්ධයි. මේ හැම දෙනාටම ඕන සමගියෙන් මේ රටේ ශ්‍රී ලාංකිකයෝ විදිහට ජීවත් වෙන්න, රට ගොඩනගන්න. හැබැයි එහෙම තත්ත්වයක් තිබීදී නොයෙකුත් ආකාරයට ඒක වළක්වා ගන්න විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. සමහර අවස්ථාවලදී ගරු කතානායකතුමනි, සමහර දේශපාලඥයෝ ජීවත් වෙන්නෙම ජාතිවාදය අවශ්‍යලා. මොකද ජාතිවාදය තමයි ඒගොල්ලන්ගේ ඔක්සිජන් එක. එතකොට දැන් අද දේශපාලන පක්ෂ ගත්තත් ගරු කතානායකතුමනි, අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න ඉඩක් නැහැ. මොකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් තියෙන දේශපාලන පක්ෂ ටිකක් තියෙනවා, අනිත් ඒවා තියෙන ජාතිවාදී පක්ෂ. ඒ පක්ෂවල නම් වලටම තියෙන්නේ එක්කෝ ද්‍රවිඩ පක්ෂය, එක්කෝ මුස්ලිම් පක්ෂය, එහෙම නැත්නම් තව මොකක් හරි සිංහල උරුමය. මේ ආදී ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ මිනිසුන්ට ඡන්ද දෙන්න කියන්නේ තමන්ගේ ජාතිය බලනං,
එතකොට කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නේ? කොහොමද නීති ආධිපත්‍යයක් අපි ඇති කරන්නේ? ඒක නිසා මේ මැතිවරණ නීතිය අපේ රටේ වෙනස් වෙන්න ඕන. ඕන කෙනෙකුට ඕන පක්ෂයක් හදාගන්න අයිතිය තියෙන්න ඕන. හැබැයි ප්‍රතිපත්තිය ජාතිය නෙවෙයි, ආගම නෙවෙයි, කුලය නෙවෙයි, ඒ ප්‍රතිපත්තිය වෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තියක්. ඉතින් ඒක අපිට තාම කරගන්න බැරි වුණේ ජනතාවත් මේ උගුල්වලට නිරන්තරයෙන් අහු වෙනවා. අවුරුදු පහකට වතාවක් ගමට ගිහිල්ලා දේශපාලඥයෝ ගම බෙදෙනවා. කොටස් කොටස් වලට, කීතු කීතු වලට බෙදෙනවා. බෙදලා ගමේ මිනිස්සු එකට එක එකිනෙකාට එරෙහිව කොටවනවා. කොටවල අවසානයේදී ගම්බින් වල ඡන්ද කාලයට මිනි මෙරුණුත් ඇති වෙන්නේ මේක නිසා. ඉතින් දැන් මේ සංස්කෘතිය මේ රටේ නතර වෙන්නට ඕන. අපේ ගෞරවනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් එක්ක අපි මේව දිගින් දිගට සාකච්ඡා කරා. උන්වහන්සේලාගේ අදහසත් උනේ අද රටේ තියෙන්නේ, ලෝකේ තියෙන්නේ වැරදි මතයක්. හිතාගෙන ඉන්නවා මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා තමයි මේ රටේ ජාතික සමගිය ඇති කරන්න දෙන්නේ නැහැ කියලා. නැත්තේ. ඒක සම්පූර්ණ වැරදි. අපේ රටේ ඕනම් භික්ෂුන් වහන්සේලා 100ක් 200ක් විතර ඉන්නවා, වොයිස් කට් භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා ඕන දෙයකට ඇවිල්ලා, මාධ්‍යයට ඇවිල්ලා නොයෙකුත් ආකාරයේ ප්‍රකාශන කරනවා. සමහරලාට ජාතිවාදය අවිස්සෙනේවා. එක්කෝ ජාතිවාදය නැති කරලා සාමය ඇති කරන්න යන වැඩපිළිවෙලක් කඩාකප්පල් කරන්න. ඉතින් හැබැයි 99%ක්ම අපේ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා, මහානායක හිමිවරු, අනුනායක හිමිපාණන් වහන්සේලා සාමය ඕනයි කියලා කියනවා. හැබැයි අද මාධ්‍ය තුල ප්‍රචාරණය වෙන්නේ මේ මතය නෙවෙයි, අර 1%ක 2%ක මතය තමයි ලෝකෙට යන්නේ. ඒකේ හඬ වැඩි. ඒක නිසා තමයි අති පූජනීය මල්වත්තේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවා සඳහන් කරලා තිබුණේ මේ රටට යන්නේ අති බහුතරයක් වන අපේ හඬ නෙවෙයි, මේ වොයිස් කඩ් භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක්ගේ හඬ විතරයි කියලා. ඉතින් ඒක මේ සමාජයට හරි අහිතකරයි. මේ සමාජයේ මේ අනාගත පරම්පරාවට සාමකාමී රටක් නිර්මාණය කරන්න මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාට වගකීමක් තියෙනවා. ඒක නිසා ගරු කථානායකතුමනි, අපි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ගමන්ම නීතිමය වශයෙන් ගම ආරක්ෂා කර ගැනීම සඳහා මේ සංහිඳිය සමාජය ඇති කරාට පස්සේ ගමේ තියෙන කුඩු අසංගතය නම් ගමේ වෙනත් උවදුරක් ඇවිල්ලා ගමේ ජනතාවගේ සංස්කෘතිය විනාශ වෙනවා නම් ඒ සඳහා ගමේ ඉන්න පූජ්‍ය පක්ෂයට, පූජක පක්ෂයට නායකත්වය අරගෙන කටයුතු කරන්න, ඒ වගේම ගමේ ඉන්න වැඩිහිටි වැදගත් උජ්ජලයන්ට මේකේ නායකත්වය ලබා දීලා කටයුතු කරන්න, දේශපාලඥයන්ගේ අභිමතාර්ථවලින් තොරව ගම දියුණු කර ගැනීම සඳහා, සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගන්න මේ පනත යටතේ ප්‍රතිපාදන අපි සකස් කරලා තියෙනවා. මම විශ්වාස කරනවා ගරු කථානායකතුමනි, මේ පනතේ තිබෙන ප්‍රතිපාදන අනුව සම්පූර්ණයෙන් මේක ක්‍රියාත්මක කරගෙන ගියොත් මුළු රටේම විශාල පිබිදීමක්, විශාල වෙනසක් සිද්ධ කරන්න පුළුවන්. අපි අද ආර්ථිකයේ බංකොලොත් කියන කඩා වැටිලයි කියන කෑ ගහනවා. මේ ඔක්කොම කරන්නේ ඇයි? අපි අතර සමගියක් තිබුණේ නැහැ, ජනතාව අතර සමගියක් නැහැ, පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න පක්ෂ අතර සමගියක් නැහැ, ජාතික ප්‍රශ්නයකදී ආණ්ඩුවයි විපක්ෂයයි අතර සමගියක් නැහැ. මේ අසමගිය තමයි මේ හැම එකටම හේතුව. ඉතින් මේ අසමගිය නැති කරලා සාමය ඇති කිරීම සඳහා ගමේ මේ සංහිඳියා සමාජයත් එක්ක නිල වශයෙන් කටයුතු කරන ග්‍රාම සේවකවරයාට බලතල පැවරෙනවා. ග්‍රාම සේවක නිලධාරිවරයා ඒක සම්බන්ධීකරණය කරන්නට ඕන. ප්‍රාදේශීය ලේකම් මේක සම්බන්ධීකරණය කරනවා. ඊට උඩින් දිස්ත්‍රික් ලේකම්තුමා සමග දිස්ත්‍රික් ලේකම් අපේ අධිකරණ අමාත්‍යංශ හරහා මේ නෙට්වර්ක් එක පුළුල් ජාලයක් අපි හදලා තියෙනවා. ගම් අපි 14,000 මම කිව්වා 11,000 විතර මේ වෙනකොට හදලා තියෙනවා. අපි මාතලේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සමුළුව පවා අපි පැවැත්තුවා. ඒ වගේම ලබන සතිය අපි උතුරු පළාත යාපනයේ දිස්ත්‍රික්කෙත් ඒ කාර්යය කරන්න අපි යොදාගෙන තියෙනවා. ඒ අනුව රට පුරා ජනතාව එක්කාසු කරලා සියලුම ජනතාව ශ්‍රී ලාංකිකයන් විදියට පිළි අරගෙන දෙවනි පන්තියේ පුරවැසියෝ මේ රටේ නැහැ කියන කාරණය තහවුරු කරලා, ජාති ආගම් කුලමල ભેදයකින් තොරව ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ හරහා ජාතික සමගිය අපි ඇති කරන්න ඕන. ඒ ජාතික සමගිය ඇති කරොත් විතරයි ඔය අපි කතා කරන ආර්ථික ප්‍රතිලාභ, අනිකුත් ප්‍රතිසංස්කරණවල ඵලදායතාවයක් ජනතාවට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා සියලුම ගරු මන්ත්‍රීතුමාලා පක්ෂ ભેදයකින් තොරව අපිට මේ පනතට සම්මත කරගන්න සහයෝගය ලබා දෙයි කියලා. දෙවනුව ගරු කථානායකතුමනි, අපි ඉදිරිපත් කරලා තියෙනවා ජල ශාස්ත්‍රීය පනත. මේකත් ගරු කථානායකතුමනි ඓතිහාසික පනතක්. මේ පනත පිළිබඳව මම ඉතිහාසය කෙටියෙන් සඳහන් කරන්න ඕන. ජල ශාස්ත්‍රීය පනත හයිඩ්‍රෝග්‍රැෆික් බිල් එක ජාත්‍යන්තර සම්මුතින් අනුව ජාත්‍යන්තර නීති අනුව ශ්‍රී ලාංකීය මූදු කලාපය කියන්නේ අපේ රටට අයිති මූදු කලාපය. එතකොට ලෝකයේ තිබෙන නාවික ගමනාගමනයට වැදගත් වන මූදු කලාප අතර අංක 1 කලාපය විදිහට කිව්වත් මේක නිවැරදි. ඒ තරම්ම ශ්‍රී ලාංකීය මූදු කලාපය ලෝකයට ජාත්‍යන්තරයට වැදගත්. ඒක නිසාම තමයි අවුරුදු 450 30 පෘතුගීසිකාරයෝ ඕලන්දකාරයෝ ඉංග්‍රීසිකාරයෝ ඔක්කොම ඇවිල්ලා මේක අල්ලගත්තේ විශේෂයෙන්ම මේකේ තියෙන ආර්ථික වටිනාකම දන්න නිසා. එතකොට මේ නාවික කලාපයේ අපේට තිබෙනවා නාවික චාට් විදියට 17ක් තියෙනවා අපේ රටට අයිති. එතකොට මේ කලාපයේ හරහා නැවක් ගමන් කරනකොට අපේ මූදු කලාපයේ අපි ඒගොල්ලන්ට දෙන්න ඕන සුරක්ෂිතභාවය පිළිබඳව සහතිකයක්. ඒ කියන්නේ අපේ මූදුවේ තත්ත්වය අපි මිනුම් කරලා ඒකේ සැලසුමක් හදලා අපි ළඟ තියෙන්න ඕන. ඒ සැලසුම ඉස්සර වගේ සිතියම් බලන්නේ නැහැ. දැන් ඩිජිටල් ෆෝමැට් එකෙන් මේ ස්වයංක්‍රීයව ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් මුදල් ගෙවලා. එතකොට මේ එක චාට් එකකට ඩොලර් 25ක් බැගින් චාට් 17කට සෑම නැවක්ම අපිට ගෙවන්න ඕන ශ්‍රී ලංකාවට. දැන් පහුගිය අවුරුද්දේ 2023 අපේ මූද හරහා නැව් ගිහිලා තියෙනවා 36,000ක් පමණ දල වශයෙන් සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරයි. එතකොට ඒ ගමන් වාර 39,000ට අයිති වෙනවා නැව් 19,000ක් 18,000ක් හෝ 19,000ක තරමක්. එතකොට මේ හරහා අපිට ලැබෙන්න ඕන ආදායම ඩොලර් අපි ගණන් බලපුවම ගිය අවුරුද්දට නාවික හමුදාවෙන් මේ පිළිබඳව ගණනය කිරීමක් කරා ඩොලර් මිලියන 51ක අවම ආදායමක් අපිට ලැබෙන්න ඕන ඍජු ආදායමක්. හැබැයි අපි මේ ඍජු ආදායම අපිට ලැබුණේ නැහැ. මොකද මේ වගකීම පවර්ලා තියෙන්නේ නාරා ආයතනයට. මේ නාරා ආයතනය ඇත්ත වශයෙන්ම ඒක පිහිටවනු ලැබුවේ මේ කටයුතු වලට නෙවෙයි. ඒක පිහිටවලා තිබුණේ මූදේ පරිශන කටයුතු කරන්න, දීවර කටයුතු සාර්ථක කරගන්න, ඒ වගේ වැඩ කටයුතු වලට. හැබැයි මේ වෙලාවේ తాවකාලික විසඳුමක් විදියට පනතට සංශෝධනය කරලා වගන්තියක් ඇතුළත් කරා මේ වගකීම නාරා ආයතනයට ලබා දෙනවා කියලා. එතකොට නාරා ආයතනය මේ බලතල තියාගෙන හිටියේ අවුරුදු 33ක්. හැබැයි ඒ අතරතුරේ අපි දැනගත්තා නාරා ආයතනය මේ කටයුත්ත කෙරෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේ තරමටම රටට අලාභයක් සිද්ධ වෙනවා කියලා. ඒක නිසා කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා විශේෂයෙන්ම නාවික හමුදාවේ අපිට මේ පිළිබඳව තොරතුරු ලබා දුන්නා. අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරලා අමාත්‍ය අනුකමිටුව අපත් කරලා ගරු නිමල් සිරිපාලද සිල්ල මැතිතුමාගේ සභාපතිත්වයෙන් අපි මේක සාකච්ඡා කරා. මේක සාකච්ඡා කරලා අපි බලනකොට නාවික මේ නාරා ආයතනයෙන් මේ වගකීම් හරියට ඉටු නොවුන නිසා රටට විශාල අලාභයක් සිද්ධ වෙලා තිබුණා. ඒ අනුව අපි ජල ශාස්ත්‍රීය පනතක් ඉටුපත් කරා. සාමාන්‍යයෙන් ලෝකේ හැම රටකම ගරු මේ කතානායකතුමනි ජල ශාස්ත්‍රීය නිලධාරියෙක් ඉන්නවා. චීෆ් හයිඩ්‍රෝග්‍රැෆ කියලා ප්‍රධාන නිලධාරියෙක් ඉන්නවා. ඔහු තමයි මූද පිළිබඳව සියලු වගකීම් දරන්න ඕන. ඒතර අපේ රටේ එහෙම තනතුර අපි මේ දක්වා ඇති කරලා නැහැ. Yes.
Sorry for interruption. අපේ ගරු අමතිතුමාගේ අවසරය පරිදි ලන්ච් අවර් එක එකම අපි
විවාදයි.
Thank you.
එකඟයි. ගරු කතානායකතුමනි අපිට චීෆ් හයිඩ්‍රෝග්‍රැෆි කෙනෙක් හිටපු නැති නිසා මේ වගකීම ඉටු කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒක නිසා අපි මේක අලුත් නීතියක්. අපිට මේ නීතිය අලුතෙන් හදාරන්න සිද්ධ වුණා. සාමාන්‍ය ආවේණික නීතියක් නෙවෙයි. අපි නීතිපති දෙපාර්තමේන්තුවත් නීති කෙටිම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවත් විශාල උත්සාහයක් දරලා ඒ නිලධාරීන්ගේ මහන්සියත් එක්ක අපිට සාර්ථකව පනත් කෙටුම්පතක් සකස් කරගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී නිලධාරීන්ට වගේම මම ස්තුතිවන්ත වෙනවා නාවික හමුදාවේ නිලධාරි කීප දෙනෙක්. විශේෂ වශයෙන් මේකට සම්බන්ධ වෙලා අපිට ලොකු දායකත්වයක් ලබා දුන්නා කැප්ටන් EMA බණ්ඩාර මහත්මයා, ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් AM ෆයිසල් මහත්මයා, ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් RMCK රත්නායක මහත්මයා, ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් හෙට්ටියාරච්චි මහත්මයා, කොමඩෝරු කෝසල මහත්මයා. එතකොට මේ උදවිය එකතු වෙලා අපි මේ හදපු ජල ශාස්ත්‍රීය පනත මේක ප්‍රමාද කරන්න, මේක වළක්වීම සඳහා නාරා ආයතනය මම කියන්නට ඕන නොකරපු දෙයක් නැහැ. මෙන්න මෙතන තමයි මේ රටේ දේශපාලච්චයෙන්ට දොස් කියන වගේම මේ නිලධාරිවාදය මිනිස්සු හෙලා දකින්න ඕන. එතකොට මේ නිලධාරීන් දිගින් දිගටම මේ සඳහා බාධා කටයුතු කරා. ඒ බාධා කටයුතු කරේ අපි හිතන්නේ මම විශ්වාස කරනවා ඒගොල්ලන්ට යම් ප්‍රතිලාභ මේකෙන් තිබුණා. මේ සිතියම් හදලා අපේ රටට ආදායම ගන්නවා වෙනුවට බ්‍රිතාන්‍යයේ සමාගමක් මේ සිතියම් නිර්මාණය කරලා ඒවා විකුණමින් ඒගොල්ල විශාල ආදායමක් ලැබුවා. අපේ ඒකාබද්ධ අරමුදලට සතයක් ආවේ නැහැ. හැබැයි නාරායතනයට යම් ප්‍රතිශතයක් දුන්න කියලා කියනවා. අපි දන්නේ නැහැ කීයක් දුන්නද, දෙකේ මොනවා කරාද කියලාත් අපි දන්නේ නැහැ. ඒක නිසා මේ පනත වලක්වන්න මේ තරම්ම උත්සාහයෙන් කටයුතු කරනකොට අපිට සැකයක් තියෙනවා. එහෙමනම් ඒගොල්ලන්ට යම් පෞද්ගලික යම් ලාභයක් තියෙනවද කියලා. එහෙමනම් අපිට විශ්වාසය, මගේ විශ්වාසය තමයි ඒගොල්ලන්ට යම් යම් ප්‍රතිලාභ ඒ සමාගම් වලින් ලැබුණා. ඒක නිසා මේක අවුරුදු 33ක් ප්‍රමාද කළා. ඒ වගේම මේක තවදුරටත් ප්‍රමාද කරන්ඩ ඔවුන් අධිකරණයටත් ගියා. අධිකරණයට ගියත් නාරකෙම තමයි ගිහිල්ලා. එතකොට මේ රාජ්‍ය ප්‍රතිපත්තිය මත අපි ගේන නීතිය වලක්වන්න, සම්මත කිරීම වලක්වීම සඳහා සියලු උත්සාහයන් දැරුවා නාරායතනය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය අපිට ඒ පිළිබඳව තීන්දුවක් දීලා තියෙනවා. මේ පනත රටට අත්‍යවශ්‍ය එකක්, මේ සම්මත කළ යුතු එකක්. ඒ පනතේ කිසි අඩුපාඩුවක් නැහැ. එහෙම ඒක නිසා දැන් මේ පනත සම්මත කිරීම තුළ අපි බලාපොරොත්තු වෙනවා අදාළ නිලධාරීන්, චීෆ් හයිඩ්‍රෝග්‍රැෆර්, ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අපේ නාවික හමුදාව ඉන්නවා මේ විෂය පිළිබඳව පස්වාත් උපාධි තියෙන විශාල සංඛ්‍යාවක්. නාරායතනයේ කරගන්න ඇත්තටම පහසුකනුත් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට සම්පතුත් නැහැ. කරන්න බැරි බවක් දන්නවා. කරන කෙනෙකුට කරන්න දෙන්නේත් නැහැ. නමුත් මේ කරන්න පුළුවන් විදිහට කරන්න පුළුවන් බලය තියෙනවා, හැකියාව තියෙනවා අපේ නාවික හමුදාවට. හැබැයි නාවික හමුදාවටම කියලා නෙවෙයි අපි මේක බාර දෙන්නේ. මේක වෙනම අධිකාරියක්. හැබැයි තී අධිකාරිය හැදුවට පස්සේ සුදුසුකම් තියන අය වැඩිපුරම ඉන්නේ නාවික හමුදාවේ තමයි. ඉතින් ඒගොල්ලන්ට ඒ කටයුතු කරන්න සාර්ථක ඉටු කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි ගරු කතානායකතුමනි, පහුගිය දවස්වලත් ගතිගරු ජනාධිපතිතුමා තීන්දුවකුත් ජත්ත අපේ මූදේ පරීක්ෂණ කටයුතු කරන්න කිසිම රටකට නැව් එන්න දෙන්නේ නැහැ කියලා තවුරුද්දකට. ඒක ජාතික ආරක්ෂාවට බරපතල කාරණයක්. එක පැත්තකින් අපේ මූද පිළිබඳව බාහිර පාර්ශ්වයන් ඇවිල්ලා තොරතුරු හොයන්නේ මොනවටද? එතකොට ඒ තොරතුරු හොයාගත්තට පස්සේ ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ කුමකටද? අනිත් එක රටක් ඇවිල්ලා මේ පරීක්ෂණ කටයුතු කරනකොට අනිත් බලවත් රටවල ඔක්කොම අපිත් එක්ක තරහ වෙනවා. එතකොට ඒ රටට දුන්නොත් අනිත් කණ්ඩායම් තරහ වෙනවා. ඒක නිසා අපිට විශාල අනවශ්‍ය ගැටුම්වලට මූණ දීමට හේතු වෙනවා අපේ මූද පිළිබඳව කටයුතු කරන්න පිටස්තර පාර්ශ්වයන්ට ඉඩ දුන්නොත්. ඉතින් ඒක නිසා අනිත් එක තමයි මේ සිතියන් වල තියෙන වළංගුතාවය. මේවා ওই පිටරට සමාගම් මුදල් ඉපයීමේ අරමුණින්ම එකම සිතියම ඒවා සර්වේ කරලා මැනලා වාර්ෂිකව හදන ඒවා නෙවෙයි. ඒ සිතියන් විකුණ විකුණ ඒගොල්ල සල්ලි උපයනවා. ඒ සල්ලි ඉපයීම, මුදල් ඉපයීම තුළ අර වාර්ෂිකව කියන්නේ වසර ගණනාවක් ගතවීම තුළ අවුරුද්දෙන් අවුරුද්ද මොකද වෙන්නේ? අපේ කලාපයේ හරහා යන නැව් වලින් අය කරන රක්ෂණ ගාස්තුව වැඩි කරනවා. එතකොට අපේ රටට නැව් වෙනවා නම් ඒ මූදේ එන කලාපයේට රක්ෂණ ගාස්තු වැඩි වුණා නම් ඒ භාණ්ඩවල මිල වැඩි වෙනවා. කවුද මේ බර දරන්නේ? මේ දරන්නේ අපේ රටේ පාරිභෝගික ජනතාව. ඉතින් ඒ අතින් ගත්තොත් වක්‍ර ලෙසත් ඍජු ලෙසත් විශාල විශාල මුදල් ප්‍රමාණයක් අපිට අවුරුදු 33ක් 36 අහිමි වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි, ඩොලර් මිලියන 51ක් කියන්නේ පොඩි මුදලක් නෙවෙයි, බිලියන 16කට වඩා වැඩි මුදලක්. මේක වාර්ෂිකව. ඉතින් අපි දැන් මේ මූදු කලාපයේ එන්නෙන්නම මූදු නාවික ගමනාගමනයේ වැඩි වෙමින් පවතිනවා. එතකොට මේ සිතියන් සකස් කර ගැනීම තුළ අපිට අපේ රටේ
ඕඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චේම්බර්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට වාර්ෂිකව අහිමි වෙච්ච මුදල වර්ෂයකට ඩොලර් මිලියන 51ක් කියන්නේ දළ වශයෙන් ඒක රුපියල් වලින් බිලියන 16කට වැඩි මුදලක්. ඉතින් ඒ වාර්ෂිකව අපිට ඒ මුදල අහිමිුනේ මේ රටේ තියෙන නිලධාරිවාදය නිසා. දේශපාලඥයෙකු වැරදි ගැන කතා කරනවා අපි කතා කරන්න ඕන. හැබැයි මේ නිලධාරි කරන වැරදි ගැන කතා කරන අඩුයි. කතා කරන්න එක්කෝ නැහැ. එතකොට දැන් ඒ ආයතනය දැනගෙන හිටියා ඒ බලය ඒගොල්ලන්ට ලැබුණා කියලා. ඒ ආයතනය දැනගෙන හිටියා ඒ බලය ලැබුණට ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඒ උදේ දැනගෙන හිටියා ඒ බලය තිබුණාට ඒගොල්ලන්ට ක්‍රියාත්මක කරන්න හැකියාවක් හෝ ශක්තියක් නැහැ කියලා. හැබැයි ඒක ක්‍රියාත්මක කිරීම සඳහා දැනුවත් කිරීමක්, මඟ පෙන්වීමක්, යෝජනාවලියක් ඉදිරිපත් කිරීමේ වගකීම මහජන මුදලින් වැටුප් ගන්න නිලධාරීන්ට තිබුණා. ඒ කටයුත්ත නාරායතනය කරේ නැහැ. අදටත් නාරායතනය බලන්නේ මේක කොහොමද කඩාකප්පල් කරන්න කියලා. අපේ පාර්ලිමේන්තුවේ කාර්ක සභාව තිබුණ ගරු වීරසේකර මහත්තුමාගේ සභාපතිත්වයෙන් ඒකටත් ඇවිල්ලා මේකෙදී ලොකු චෝදනා ඉදිරිපත් කරා. ඉතින් අපිට ලොකු පුදුමයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේගොල්ලන්ට මේ රට ගැන හැඟීමක් ඇත්තේම නැද්ද කියලා. දැන් මේක මේ අපේ මගේ යහපතටවත් මේ ඇමති කෙනෙක්ගේ මන්ත්‍රීගෙන යහපතට ගේන එක නෙවෙයි, මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ජාතික ආර්ථිකය වෙනුවෙන් ගේන පනතක්. එතකොට ඒ පනතකට, ඒ වගේ පනතකට ප්‍රසිද්ධිය ඇවිල්ලා විරුද්ධව කතා කරන්න තරම් රටේ රජයේ නිලධාරියෙකුට ශක්තියක් තියෙනවා නම් මොන තරම් දුෂ්ටද ඒක? මොන තරම් රටට එරෙහි දුෂ්ට නිලධාරීන්ද? මම ඒ චෝදනාව කරන්නේ පැහැදිලිවම නාරායතනේ ප්‍රධානින්ට, අපේ දීවර අමාත්‍යංශ යටතේ තිබෙන නාරායතනේ. එතකොට මේ පනත අපි සකස් කරනකොට ඔබතුමා දකින්න ඇති, මේ උදවේ නොයෙකුත් මාධ්‍යයට ගිහිල්ලා, විද්‍යුත් මාධ්‍යයට ගිහිල්ලා, මුද්‍රිත මාධ්‍යයට ගිහිල්ලා මේක විකෘති කරලා මේ පනතෙන් ඇති වැඩක් නැහැ, පළක් නැහැ කියලා අදහස් ප්‍රකාශ කරන තරමටම නිින්දිත නිලධාරීන් ඉන්නවා මේ රටේ. ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. මේගොල්ලන්ට මේ තනතුරු වල තියාගෙන ඉන්නේ මොකටද කියලා මම ඒ අතින් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි මේක ආරක්ෂක අමාත්‍යංශයත් එකට එකතු වෙලා ගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම තුළ අපේ ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අපි එකතු වෙලා නාවික හමුදාවේ විශේෂ සහාය ඇතිව මේ පනත් කෙටුම්පත් අපි සකස් කරලා ඉදිරිපත් කරා. මම විශ්වාස කරනවා මේ අපේ රටේ ආර්ථිකයට අතිශයින්ම වැදගත් ලෙස බලපාන පනතක්. සියලු දෙනාගේම සහයෝගය මේ පනතට ලබා දීලා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ පනත සම්මත කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතිගරු නියෝජ්‍ය කතානායක.
බොහොම ස්තුතිගරු අමාත්‍යවරුනි. ගරු දිලිප්පේ දාරචිවන්තෝ.
ගරු අමාත්‍යවරුනි, ඔය ශාස්ත්‍රීය පනත 2017 අපි ආජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු හැටියට ඉන්න කාලේ අයස් රණෝ කියලා මගේ සම්බන්ධ නිලධාරතුමත් සමඟ අපි මේ පනත අපි ඇතුළත් කරලා ක්‍රියාත්මක කරා. නාරායතන තිබුණු නැව අවුරුදු දෙකක් අපි දීලා දීවර අමාත් මේ අපේ නාරායතනෙන් ඒ නැව ලබාගෙන අපේ අපේ මොකද අපේ මේ නාවික හමුදාව සමග අවුරුදු දෙකක් මේ 14ක් ක්‍රියාත්මක කරා. පනත ක්‍රියාත්මක කරලා ලස්සනට ක්‍රියාත්මක කරා. නමුත් ගරු ඇමතුමා මේක ක්‍රියාත්මක කරන් දුන්නේ, ඔබතුමා කිව්වා හරි, මේක ක්‍රියාත්මක කර දුන්නේ නාරායතනේ නිලධාරියෝ. එතකොට ඒ අවස්ථාව ක්‍රියාත්මක කර නොදීපු නිසා තමයි ඉදිරියට ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරා අපේ ජනාධිපතිතුමාගේ ඒ පනත අනුව. දැන් ඉතින් ඔබතුමාලා මේක මරගෙන ක්‍රියාත්මක කිරීම ගැන බොහොම සතුටු වෙනවා. එදා මේක අපිට ක්‍රියාත්මක කරන් දුන්නේ
නැහැ.
අපි 2017 අපි ආරම්භ කරේ ඔය ක්‍රියාත්මක කරන්න.
හරි, බොහොම
ස්තුතියි.
ගරු අජිත් මානපෙර මෙතුමාට මිනිත්තු 10ක් කාලයක්.
ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ පනත ගෙනාපු එක ගැන. මොකද හේතුව මේට 2022 දෙසැම්බර් 13 දින දෙකනේ අවුරුද්දයි මාසයකට කලින් මේ පාර්ලිමේන්තේම මම කතා කරලා කිව්වා මේ ජල ශාස්ත්‍රීය විෂය සම්බන්ධව මිනුම් කටයුතු විෂය පිළිබඳව ගැටලු හඳුනාගෙන නැතිවීම හේතුවෙන් අපිට විශාල විදේශීය, ඒ කියන්නේ ඩොලර් විදේශීය විනිමයක් අහිමි වෙනවා කියන එක අපි විශේෂයෙන් ප්‍රකාශ කළා. නමුත් එදා නිමල් සිරිපාල ඇමතුමා වහාම මේ පනත ගේනවා කියලා ප්‍රකාශ කළා. ඒ වගේම විජේදාස රාජපක්ෂ ඇමතුමත් මේකේ ප්‍රකාශ කළා, මේ සනාථ කළා මේ කතාව හරි කියලා. කොහොමද අද වෙනකොට මේ පනත ගෙනල්ලා ජල ශාස්ත්‍රීය කාර්යාලයක් ඇති කරලා නාරායතනේ ආරක්ෂක දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය මේ ඔක්කොම එකතු කරගත්තු, රාජ්‍ය ආයතන ගොඩක් එකතු කරගත්තු ඒ සමූහයකින් මේක ක්‍රියාත්මක කිරීමට පෙළඹීම ගැන අපි සතුටු වෙනවා. හැබැයි ඒ වගේම මේක ගේන්නත් පොරොන්දු වෙලා ගේන්නත් අවුරුද්දයි මාසයක් ගියා. එතකොට අපිට එක පැත්තකින් මේ රටේ පේනවා පනතක් ගේන්න මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය වෙලා තියෙද්දි රටකට පනතක් ගේන්න අවුරුද්දකට වගේ කාලයක් යනවා යාන්ත්‍රණය. ඒක නම විජේදාස රාජපක්ෂ ඇමතුමාට විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. මේ පනතක් මේ රටේ මේ විතරක් නෙමෙයි ඕනෑම පනතක් ඕනෑම නීතියක් සම්මත කරගන්න රටට ගැළපෙන දෙයක් කරගන්න ගියත් ඒකට ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් එකයි යහරයයි මෙහෙයයි කියලා හැම රවුමක් කරකිලා තමයි අන්තිමට පාර්ලිමේන්තුවට ආපහු එන්නේ. ඒ කියන්නේ අවුරුද්දකට විතර ආසන්න කාලයක් යනවා. ඒක කෙටි කරන්න කියන එකත් මම විශේෂයෙන්ම එතුමාගෙන් ඉල්ලනවා. එතුමා කිව්වා වගේ නාරා ආයතනයේ මේකට ලොකු බලපෑම් තිබ්බා. මාගමේ ලියුමක් තියෙනවා ඉදිරිපත් කරලා මේ ආර්.එම්.අයි. රත්නායක ලේකම් දීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලියලා තියෙනවා තවදුරටත් ජල ශාස්ත්‍රීය සේවය සම්බන්ධයෙන් නව පනතක් සකස් කිරීමට අවශ්‍යතාවයක් නොපදින බව අවශ්‍ය වනුයේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ තවදුරටත් ශක්තිමත් කිරීම බවත් අවධාරණය කරනවා කියලා මේ විදේශ මේ දීවර අමාත්‍යාංශයේ ලේකම් රත්නායක මහත්මයාත් මේ අධිකරණ අමාත්‍යාංශය දන්වලා තියෙනවා. ඒ කියන්නේ මේක දැඩි බාධා මැද්දේ තමයි ආවේ කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අපි දකිනවා මේ රට තුල රට අතර තුර නැව් මම කියන්නේ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ අපේ සාගර කලාපය හරහා නැව් ගමන් කරනවා. ඒකට ඒවල ආදායම ඒකට සිටියමක් ලබා දීමෙන් ඩොලර් 25ක් ගත්ත හැකි එක සිටියමකින්. සිටියම් ගණනාවක් මේ නැව් වලට දෙන්න ඕනි. හැබැයි නැව් 40,000 ලක්ෂයකට වැඩි ගමන් කළත් විශේෂයෙන්ම IMO සංවිධානයේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ ප්‍රකාශ කරලා තියෙනවා ලංකාව හරහා මම කියන්නේ විජේදාස රාජපක්ෂ මහතාතුකව 39,000 35,000 වගේ ගණනක් කිව්වා. නමුත් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ IMO සංවිධානයේ කියලා තියෙනවා නැව් 40,000කට වැඩි ප්‍රමාණයක් එක එක නැව් වලුවත් 40,000කට වැඩි ප්‍රමාණයක් අපේ මුහුදු තීරය හරහා යනවා කියන එක විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙනවා. ඒතන අපි මේ මුහුදු තීරය හරහා යන නැව් 40,000ට ඒ කියන්නේ එක එක නැව් බැලුවොත් ලක්ෂයකට වැඩි ගමන් කරනවා හෙට මෙහෙට 40,000ට මේ සිතියම් දුන්නොත් අපිට ඩොලර් මිලියන 100කට වඩා ආදායමක් ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම UNCTAD STAT 2022 වාර්තා අනුව ලෝකේ නැව් තියෙනවා ටොන් 1000ට වඩා වැඩි 1,2899ක් කියලා 2022 ප්‍රකාශනය කරලා තියෙනවා. ඒ නැව් වලින් අපේ රට හරහා නැව් 40,000ක් යනවා. වැඩි ගාණක් යනවා 40,000ට වඩා. ඉතින් මේවල ආදායම එකතු කර ගැනීමක් අපේ නැහැ. අපිට කරන්නේ අපි බ්‍රිතාන්‍ය ජල ශාස්ත්‍රීය ආයතනය අපිට මේ නැව් වලට දීලා මේ 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 සිතියම් දීලා අපිට රාජ්‍ය භාගයේ වශයෙන් ඩොලර් 1000ක් දෙනවා. නමුත් ඊට පස්සේ අපි කතා කරලා පස්සේ මේක නාවික හමුදාවට ගිය අවුරුදු 2022 දී සම්බන්ධ කළාට පස්සේ ඩොලර් 1000 20,000 කරගන්න අපිට පුළුවන් වුණා. නමුත් අපිට ලැබිය යුතු මුදල ලබා ගන්නේ නැහැ. මේකට විශේෂම හේතුව අපි දකින්න විදිහට කිව්වා වගේම රජයත් ඒ වගේම නාවික මේ ශේත්‍රීය නිලධාරියොත් අර විදේශ රටවල් අපිට විවිධ වාසී වරප්‍රසාද දීලා ස්කෝලර්ෂිප්ස් දීලා අපේ නිලධාරීන්වත් රාජ්‍යත් ඇස්වහලා මේ සල්ලි ටික ඒගොල්ලෝ උපයා ගන්නවා. මේක අවුරුදු 40ක් තිස්සේ අපිට දෙන්න තියෙන ආදායමක්. නමුත් අපි අවුරුදු 40 තිස්සේ මේ නිවැරදි ආදායම ගත්තේ නැහැ. මොකද මේක අපි වැඩපිළිවෙලක් අපිට තිබ්බේ නැහැ. ඒකයි අපි අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ විපක්ෂයක් වශයෙන් හඬ නැග්ගුවේ මේක වෙන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි අඩුම ගානේ අපේ නාවික ක්ෂේත්‍රයෙන් ගන්න පුළුවන් ඒ ආර්ථිකය අපි හදාගන්නේ නැහැ. දැන් සිංගප්පූරුව බැලුවොත් එහෙම වතුර විකුණනවා සල්ලි වලට සිංගප්පූරුව වතුර ගන්න. ඒගොල්ලන්ට අපේ වගේ ලිං වල වතුර නැහැ. හැබැයි සල්ලි වලට අරගෙන වතුර අරගෙන මේවා විකුණනවා අපිට වඩා අඩු ගානට නැව් වලට. අපි නිකන් හම්බ වෙන වතුර ටික විකුණනවා වැඩි ගානට. ඉතින් නැව් වෙනවද අපේ පැත්තට? ඒ වගේම අපි තුව මැඩ පෙරදිගින් සිංගප්පූරුවට ඉන්ධන යන්නේ කණිජ තෙල් යන්නේ නාවික සතුන් 2000කට වඩා වැඩි දුරක් අපිට වඩා නාවික සතුන් 2000කට වඩා වැඩි දුරක් මේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕනේ. නමුත් අපිට දෙන්න බෑ සිංගප්පූරුව දෙන ගානට තෙල් දුර ඉඳන් ගෙනාවත්. මම කියන්නේ මේ වගේ අපිට මේ නාවික ආදායම ලබා ගැනීම සඳහා වැඩ කටයුතු වෙන්න ඕනේ. ඒ වගේම මම විශේෂයෙන් අවධානය යොමු කරනවා හැබැයි මම කියන මේ පනත් හෝගල මේ දවස්වල ගේනවා මේ IMF කොන්දේසි අනුව ගේනවද නැත්නම් ඇත්තටම රටට වැඩක් කරන්න පනත් ගේනවද කියන එකත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද පනත් ගේන තරමට ක්‍රියාත්මක වීමක් අපි දකින්නේ නැහැ. ඒ හින්දා ඒ ගැනත් අපි අවධානය යොමු කරනවා. ඒ වගේම මම විශේෂයෙන් කියනවා
ඔඩර් ප්ලීස් ගරු මන්ත්‍රීතුමා අද දින දිවා ආහාර විවේකයේ නැතක දිගටම කාල
නෑ නවත්තන්නේ නෑ.
නවත්තන්න නැතුව කටයුතු කරනවා කියන එක දැන් දෙන්නට.
එතකොට merchant shipping secretariat එක තියෙනවා. මේකේ මේ කියන්නේ විලෙන්ද නාවික කාර්යංශය තියයි බැලුවත් නියෝජ්‍ය කතානායකතුමනි මේගොල්ලෝ දෙන්න ඕනි අර සර්ටිෆිකේට් වගේක් දෙන්න ඕනි සර්ටිෆිකේට් ඔෆ් ඩිස්චාර්ජ් සර්ටිෆිකේට් ඔෆ් කම්පෙන්ටෙන්සි කියලා. මේවා තිබ්බම තමයි අපේ රටේ නාවිකයෙකුට නැවුනගින්න පුළුවන් වෙන්නේ. නමුත් මේක මැෂින් කැඩිලා ෆොටෝකොපි ගහන මැෂින් කැඩිලා ෆොටෝකොපි කියන්නේ මේක අධිතාක්ෂණ ෆොටෝකොපි මැෂින්. ඒවා කැඩිලා හින්දා දැන් අවුරුදු 3ක විතරේ නම් බොහොම මන්දගාමී ස්වභාවයකට දැන් වෙනකොට අක්‍රියම වෙලා. ඉතින් මම කියනවා මේ දැන් මේ රටට ඩොලර් ඕනේ තියෙන වෙලාවේ මිනිසුන්ට රැකියා හොයාගන්න බැරි වෙලාවේ මේ වගේ මැෂින් එකක් කැඩිලා නිසා මේ නාවිකයෝ 300ක් කියලා දැන් පොලිමේ ඉන්නවා යාගන්න බැරුව සර්ටිෆිකේට් ගන්න බැරුව. ඒ සඳහාත් ගරු මේ සෝරි රජය අවධානය යොමු වෙන්න ඕනේ කියලා මම විශේෂයෙන්ම කියනවා. ඒ වගේම අපි දන්නවා ඊයේ පෙරේදා චීන නැව් දැන් අපි දැක්ක චීන නැවක් ලංකාවට ගවේෂණ නැවක් ඇවිල්ලා කටයුතු කරනවා. ඒතකොට ඉන්දියාව ඒකට බොහොම විරෝධය ප්‍රකාශ කළා. නමුත් මේ ප්‍රශ්නේ වෙන හින්දා ඒ කියන්නේ අපේ භූගෝලීය දේශපාලනේ භූදේශපාලනේ පිළිබඳ අපි ලොකු ගැටලු වෙනවා. මොකද ඉන්දියාවත් ඕනේ චීනෙත් ඕනේ මේ අතර පැටලී දිනකොට ගරු ඇමතිතුමා ප්‍රකාශ කළා අපි රජයක් වශයෙන් ලොකු අපහසුතාවයකට රටක් වශයෙන් පත් වෙනවා. ඒ සඳහා 2023 ජනවාරි 9 වෙනිදා ජනාධිපති චක්‍රලේඛණිය PS ඇලෙයිරක් EAD ඇලෙයිරක් සර්කියුලර් ඇලෙයිරක් 16/2022 මගින් සියලු රාජ්‍ය ආයතනවල නියෝගයක් දුන්නා. විදේශ රටවල් හා ගිවිසුම් ගත වීමේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතුයි කියලා. හැබැයි මේ නාරා ආයතනයේ හා චීන විද්‍යා ඇකඩමියේ 2017 අක්සම් කරපු ගිවිසුම කාලි ඉවර වෙච්ච හින්දා 2023 දෙසැම්බර් 10 ගිවිසුමක් අක්සම් කළා. මම ඇමතිවරයාගෙන් අහනවා රජයේ ප්‍රශ්න කළ මේක ආණ්ඩු දෙකක්ද? මේ අපේ රටේ විනාශයට එක හේතුවක් තමයි එක රජයේ මේකේ රජේවල් දෙකක් ආණ්ඩුව ඇතුලේ තියෙන එක. ඒ කියන්නේ කඹෑදීමක් තියෙන එක. එතකොට මේ නාරායතනේ හා චීන විද්‍යා ඇකඩමිය ඒ ගිවිසුම අසංගලේ 2023 දෙසැම්බර් 10 වෙනිදා ඒකට අනුමැතිය ගත්තද මේ චක්‍රලේඛනවල තියෙන විදිහට කියලා මම විශේෂයෙන්ම ප්‍රශ්න කරනවා. මම මෙතන සභාගත කරනවා මේක අසංග කරලා තියෙන්නේ මේ ගිවිසුමට නාරා ආයතනයේ ඩිරෙක්ටර් ජෙනරාල් තෙන්නකෝන් මහත්තයා. මේ තෙන්නකෝන් මහත්තයාට බලයක් තියෙනවද ගිවිසුමක් අත්සන් කරන්න කියන එකත් මම මෙතන ප්‍රශ්න කරනවා. මොකද සභාපතිවරයා අත්සන් කරන්න ඕනේ ගිවිසුමක් ජාත්‍යන්තර ගිවිසුමකට තෙන්නකෝන් මහත්තයා කොහොමද ඩිරෙක්ටර් ජෙනරාල් අත්සන් කළේ කියන එකත් ප්‍රශ්නයක් කියනවා. මම කියන්නේ මේ වගේ රට වැටෙන්න හේතු එක මිටකට අපිට වැඩ කරන්න විදිහක් නැහැ. අපි විපක්ෂයේ වශයෙන් සහයෝගය දෙනවා.
ගරු මන්තවන්තා මිනිත්තු දෙකක්
ගන්න. හරි ගිරේ. ඒ වගේම මම විශේෂයෙන් තබා පෙන්නනවා මේ දැන් මේ මීපා අපි දන්නවා එක්සස් වල නෞකා හොඳ ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. දීවරියෝ අතරමං වෙලා දීවරයන්ට සල්ලි නැහැ. 2000 අසරණ වෙලා 2023 බැලුවොත් එහෙම 2023 සඳහා පරේෂණ කටයුතු කෙරිලා නැහැ. ඒ කියන්නේ පත්තියම් දීලා නැහැ. සල්ලි ගෙවල නැහැ පරේෂකෙයින්ට. බාහිර බඳවාගත්ත පරේෂකයන්ට මුදල් ගෙවල නැහැ. ඔක්කොම අකර්මණ්‍ය වෙලා. අපිට 2023 වන්දිය මොකද්ද කියලා එක්සස් වල එකේ ඇහුවොත් කියන්න වන්දි වார்த்தාවක් නැහැ. ඒ තරමට අකර්මණ්‍ය වෙලා. නමුත් මේ නාරා ආයතනයේ මෙන්න මෙතනත් මම පරීක්ෂණයක් ඉල්ලනවා. ඒගොල්ල 185ක් කට්ටිය බෙදාගෙන කාර්යාලයේ ඉන්න අය. මම මේක සභාගත කරන්නම්. මෙතන තියෙනවා being payment of consultancy for direct involved staff. මේ නාරා ආයතනයේ මෙතන තියෙනවා ක්ලීනින් කරන ළමයට දුන්නයි කියලා. 100,000 ගාණක්. ඒ කියන්නේ මම කියන්නේ මෙතන තියෙනවා චෙක් නම්බර්ස් එක්ක අස්සම් කරලා රණවීර කියලා මහත්මයෙක් 105යි කුමාරි කියලා මහත්මියක් 106යි 84යි ආරිරත්න කියලා මහත්මයෙක් 821000යි මෙහෙම බෙදාගෙන මේ රජයට ආපු සල්ලි. එතන එක්ක මේක අර අසරණ දීවර ජනතාවට දෙන්න ඕනේ. දැන් මේගොල්ලෝ පඩි ගන්න කමන්නේ මේවා කරන්නේ. එහෙම නැත්නම් මේක රජයේ භාණ්ඩාගාරයට ඇවිල්ලා මේ මිනිසුන්ව හුරා කණ එක නවත්තන්න මේ ආදායමක් හරි හදා ගන්න ඕනේ. එහෙම නැතුව මේගොල්ලෝ මේ එකක් විතරයි. මම ඇමතුමාගෙන් ප්‍රශ්න කරනවා ඉදිරියේදී කතාවේදී කරන්න කී මේ වගේ කෝටි කීයක් නාරා ආයතනය තුල බෙදාගත්තද මේ ස්ටාෆ් එකේ වැඩ කරනයි. මෙතන මුහුදට බහපු අය ඉන්නේ 3 දෙනෙක් ඇති. අනිත් ඔක්කොමලා ඉන්නේ මේ කාර්යාලය තුලේ වැඩ කරන අය. ඉතින් ඒගොල්ලෝ බෙදා ගන්න හේතුව මොකක්ද කියන එකත් මම මෙතෙන්දී ප්‍රශ්න කරනවා. ඒ වගේම මේ අපි දන්නවා මේ මෙතන පොඩි අඩුවක් තියෙනවා මේ ජල ශාස්ත්‍රීය ආයතනයේ
කාලය අවසන් වෙනකම්.
හරි මම අහනවා අවසාන වශයෙන් අඩුවක් තියෙනවා මේ ජල ශාස්ත්‍රීය ආයතනයේට සුදුසුකම් ලැබදේ. ඒ කියන්නේ බලපත්‍ර ලබා ගන්නේ කොහොමද විදිහ කියලා. එහෙම විදිහක් ඒ කියන්නේ මේක ජාත්‍යන්තර සහතිකයක් තියෙන්න ඕනේ. නමුත් මේ නාරායතනයේ එදා ජල ශාස්ත්‍රියයි බඳව ගන්නකොට මේක තියෙන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයක මනුම් විද්‍යාව පිළිබඳ ඉගෙනගත්ත කෙනෙකුට උපාධිය තියෙනකොට පුළුවන් කියලා. නමුත් මේක ලෝකෙ පිළිගන්නවද? එහෙමයි අරගෙන. ඒ හින්දා මම කියනවා ගරු ඇමතිතුමාට විශේෂයෙන්ම අවධානය යොමු කරනවා මේ ජල ශාස්ත්‍රීය පනතේ සුදුසුකම්. ඒ කියන්නේ ජල ශාස්ත්‍රීය මිනින් දෝරවන්නා නාවික සිතියම් නිර්මාණය කිරීමේ ශිල්පීන් ලෙස ලියාපදිංචි වීමේදී ඒ කියන්නේ ඒ කොහොමද අධ්‍යාපන සුසුකන් ටික ලෝකෙ පිළිගත් ක්‍රමවේදය මොකද්ද කියන එක මේ පනතේ සඳහන් වෙලා නැහැ. එතකොට මේකේ කිසි වටිනාකමක් නැහැ. ඒකේ වෘත්තීය ගරුත්වයක් නැහැ. වෘත්තීය සුසුකම සුසුකන් නැහැ. ඒවත් සඳහන් කරන්න මේ පනතේ එකතු කරන්න කියන එකත් මම විශේෂයෙන්ම අවධානය යොමු කරනවා.
හරි. බොහොම ස්තුතියි ගරුවන්තයා.